Sri Lanka, ekiya deshayak udesa pahandura. Navasilanta spur sangvidhane. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට පැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, අද 2018 වර්ෂයේ අගෝස්තු මාසේ 10 වෙනි සිකුරාදා. හැම දිනාටම සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමි. අදත් අපි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ මව්බිමේ තොරතුරුත් මිහිරි ගී කීපෙකුත් ඇතුළත් සීසර ලංකා අලුත්ම කලබක් අරගෙන. අගෝස්තු කියන්නේ නව ශ්‍රීලන්ත සීත ඍතුවේ අන්තිම මාසෙ. ඇඟ හිරිගඩු පිපෙන මේ සීත ඍතුව අවසානයට ලංවෙන එක නම් සැනසීමක්. තාම වසන්තයේ එළඹුණේ නැතත් අපේ ගේ ඉදිරිපිට අපේ අසල්වැසියාගේ වත්තේ එක කොළයක්වත් නැති මැග්නෝලියා ගහේ තිබුණු කෝටු වගේ අතු ඇහෙන්න මල් පිපිලා ලොකුවට රෝස පාටට. වසන්තය මේ පැත්තට ආවා ඉක්මන් වැඩිද මන්දා. අපේ වත්තේ නම් රෝස ගහක මලක් තියා දල්ලක්වත් පේන්න නැහැ. දැනට යම් ප්‍රශ්න සහගත තත්වයකට පත් වෙලා තියෙන නව ශ්‍රීලන්ත ස්ටුඩන්ට් වීසා පිළිබඳව අලුත් සංශෝධන ගේන්න බලාපොරොත්තු වෙන බව ආගමන විගමන භාර ඇමතිවරයා ප්‍රකාශ කළා තිබුණා. මං අහගෙන හිටියා ගුවන්විදුලි සේවයෙන් ප්‍රචාරය වුණා නව ශ්‍රීලන්ත විශ්වවිද්‍යාලයක මෙරටට අවශ්‍ය විදිහේ උපාධියක් ලබාගත් කෙනෙකුට වසර 3ක වර්ක් වීසා එකක් දෙන්න බලාපොරොත්තු වෙන බව. ඒ වගේම ගොඩනැගිලි තැනීම වගේ ඒවට සම්බන්ධ තාක්ෂණික අංශයේ අධ්‍යාපනය ලබා ගැනීමට පැමිණ සහතික හිමි කරගත්ත අයට වසරක වර්ක් වීසා එකක් ලැබෙන විදියට වෙනස් කරන බවත් ඇමතිතුමා කීවා. නමුත් එම්ප්ලොයර් ඇසිස්ටඩ් වීසා කියන වර්ගය ඉවත් කිරීමට බලාපොරොත්තු වෙන බවකුත් පවසා තිබුණා. නමුත් අද උදේ නව ශ්‍රීලන්ත ඉමිග්‍රේෂන් වෙබ් අඩවිය බැලුවම තවම දකින්න තියෙන්නේ පරණ තොරතුරු පමණයි. අපේ මව්බිමේ තොරතුරු වශයෙන් අධ්‍යයන උසස් පෙළ විභාගය පවතින මේ දිනවල කිසිම දැනුම් දීමකින් තොරව දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම ඉතාම අවාසනාවන්ත සිදුවීමක් විදියටයි පෙනෙන්නේ. ආරංචි විදියට අතිකාල දීමන පාරිතෝෂික දීමන එක්ක රුපියල් ලක්ෂ 2 මාරක පමණ මාසික වැටුපක් දුම්රිය රියදුරන්ට හිමිවෙන බවයි දැනගන්න තියෙන්නේ. උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් වීමට අමතරව හිටි හැටියේ මෙවැනි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විරුද්ධව මගී ජනතාවගේ විරෝධය ඔවුන් වෙත එල්ල වෙමින් පවතින බවත් ආරංචි වෙනවා. මේ වැඩ වර්ජනයට දුම්රිය රියදුරන්ට අමතරව නියාමකවරු හා දුම්රිය ස්ථානාධිපතිවරුනුත් සහභාගි වෙනවා. බස්නත වැඩිපුර යොදා හැකි තරමින් දුම්රිය නැති අඩුපාඩුව පිරවීමට රජය කටයුතු කරන බවත් විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අපහසුතාවයක් නොවන විදියට හමුදා හා පොලිස් බස් රථ යොදා ඇති බවත් ආරංචි වෙනවා. අද සීසර ලංකා ප්‍රධාන වශයෙන් වෙන්නේ මෞබිමේ අද පවතින නොයෙකුත් ගැටලු තත්ත්වයන් ගැන කතා කරන්න. රුවන් මහින්ද එක්ක ඒ ගැන විස්තර කතා කරයි. මේ සේරම ගැන කතා කරන්න කලින් පුරුදු විදියකට ගීතයක් අහලා ඉමු. මේක සදාතනික මිහිරි ගීතයක්. ගීපද නිර්මාණය අජන්ත රණසිංහ, සංගීත නිර්මාණය සහ ගායනය පණ්ඩිත් අමරදේව. පිපි මලින් මලේ රොන්සුණු විසිරි හද දිගේ සුසුම් නගනා ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට හිතුණා.
අයිබුවන් දෑබරසනෙනි, මම සුපුරුදු පරිදි මහින්දත් සමග නැවතත් සීසර ලංකා සජීවී ගුවන් විදුලි වැඩසටහනින් අදත් සිකුරාදා. සුජාතාගේ හැඳින්වීමේදී කියුණා අපි එනවා මෞබිබේ තොරතුරු සමග සමදාම. අනේ අපි මොනවද මෞබි ගැන තොරතුරු කියන්නේ? ඔක්කොම තියෙන්නේ හිතට වද දෙන තොරතුරු. හිතට සැනසීම දෙන තොරතුරු හොයාගන්න නම් අමාරුයි ටිකක්. මහින්ද එක්කලා කතා කරද්දී අපි බලමු ඒ වගේ ටිකක් අපිට හොයාගන්න පුළුවන් වෙයිද කියලා. හිතට වද දෙනවා, එකිනෙකා කුලල් කා ගන්නවා, බොරු ප්‍රචාර මාධ්‍ය වලින් ඉදිරියට දානවා, සමාජ විබ්බඩි වල පුළුවන් තරම් ඉතාම කැත වචන වලින් පාලකයින්ට සමාජයේ උසස් පුද්ගලයින්ට බනිනවා. මේවා තමයි අපේ මෞබිමේ තොරතුරු. අනේ ලක්මෑට මොකද වෙලා තියෙන්නේ? අපේ මාධ්‍ය ඒක වැරදි වචනයක්. අපේ මාධ්‍ය මේ තියෙන්නේ ලංකාවේ සමාජ මාධ්‍ය ඉතාම නරක පිළිවෙල පැත්තකට දුවගෙන යනවා. එහෙම වෙන්න ඇති නේද මහින්ද?
ඇත්තටම ඉතින් මේ මට කියන්න තියෙනෙත් ඔබ කියදීම තමයි. නමුත් අපි පුංචිට හරි මෙහි ඉඳලා අපිත් මාධ්‍යයක් කරනවා. ඉතින් අපිට මේ ලංකාව හදන්න බෑ. නමුත් අපිට ඒ වෙන දේවල් ගැන කියන්නට පුළුවන්. ඉතින් මම මේ අපේ මේ වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා රුවන්ට පින්නවා මගේ ඇති තිබුණ පොතක් අතර මම මේක ගේන්න තැරිටන මම කීකියෝ ඉන්න පොතක්. මේ ඒකේ නම ට්‍රුත්. මේ ලියලා තියෙන්නේ හෙක්ටර් මැක්ඩොනල්ඩ් කියලා රචකයෙක්. මම දන්නේ ඒක ප්‍රසිද්ධ කියලා. නමුත් මේ ඒකේ කියන දේවල් ඔය රුවන් දැන් කිව්ව දේවල් ම තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇත්ත කවුද කියන්නේ? ඇත්ත කියන එකට අපි කියන එක අර්ථයක්ද තියෙන්නේ ඇත්තට? නමුත් ඇත්ත කිව්වහම ඒගොල්ලන් කියන්නේ ඕනම දෙයකට පැති කීපයක් තියෙනවා.
පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙන්නත් පුළුවන් නේද?
පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඇත්තටම මේ යම් කිසි කාරණාවක් ගැන පැතිකඩවල් කීපයක්ම තියෙන පුළුවන්.
දැන් මහින්දගේ ඒ තර්කයම තමයි සමාජ පෞද්ගලික මාධ්‍ය ධාරාවල ඔහෙ අර මිනිස්සුන් කියන කිසිම හරයක් නැතුව කියන වචන වුණත් මයික් එකක් අල්ලගෙන ඒගොල්ලන්ව උඩ තියන්න ගිහිල්ලා ප්‍රචාරය කළ මේක සත්‍යයි කියන්නේ. ඒක ඒගොල්ලන්ට සත්‍යය.
දැන් අපි දන්නවා මේක මේ අදියේ මේ දෙයක් නෙමෙයි. ලංකාවේ අපේ පරණ කීපණක් තියෙනවා. අලියා කොයි වගේද කියලා කියන අන්දේව ගිහිලා එකෙනෙක් අලියාගේ වලි ගල්ලගෙන අලියා මේ වගේ නය නයික් වගේ කියනවා. කනාල්ලගෙන එකෙනෙක් කියන අලියා කුල්ලක් වගේ කියලා. ඉතින් මේ ඕනම ප්‍රවෘත්තියකට ඒ වගේ පැති තියෙනවා. ඉතින් එකෙනෙක් එකක් අල්ලගෙන කියන්න පුළුවන්.
තරු අරුන්දතියක් සමග අද වැඩසටහන ආරම්භ කරද්දී සුජාතා ගීතාම ප්‍රියමනාප සිංදුව ගීතයක් මට තනියක් දැනුණා. අනේ තරු අරුන්දතියේ ප්‍රාර්ථනාවත් රැගෙන ඔබේ තැයි මම මඟ බලාගෙන සිටිනවා. තරු අරුන්දතියේ අපි වසන්තයට යමු දැන්. තව ටික කාලෙකින් අපිට ලැබෙනවා ඒක. අපේ වැඩසටහනේ අද දිගහැරුම මහින්දට කියන්න කියපුවාම මහින්ද කිව්වා නෑ ඒක මගේම හැටියට කියන්නයි කියලා. අද ලංකාවේ තොරතුරු ගැන අපිට කියන්න ඇත්තටම දෙයක් නෑ. දේශපාලනෙන් නම් කියන්න වැඩ නෑ. නමුත් පහුගිය දවස්වල අපිට ටිකක් හිත ගැස්සෙන ආරංචි කීපයක් ආවා. ඒ පාර්ලිමේන්තුවේද වෙනත් මාධ්‍ය ධාරාවලද මාධ්‍ය සම්භාෂණවලදීද සම්මන්ත්‍රණවලදීද මේවා උදවනවා. අවුරුදු ගානකට පස්සේ මාතෙන අවුරුදු 50කට විතර පස්සේ නැවතත් එල්ලුම් ගහක් කෙනවා කියලා බිල්ලෙක් කෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. අපිට ඒ ගැන කතා කරන්න නැයි කියලා මට නිකන් හිතුනේ. ඒ වගේ දෙවලින් අපි මොනවද ලබාගන්නේ? ඒක ලංකාවේ කිරීම හොඳද නරකද? ඔබේ අදහස මොකද්ද? ඔබේ අදහස විවෘතව අපි සමග කතා කරන්න, අපි සමග සම්බන්ධයෙන් 81.5 81.2 81.5 81.2 කරුණාකර අපිට කතා කරන්න. අපි සුජාත අතන ලෑස්ති වෙලා ඉන්නවා. මේ අපි ඔහොම නෙමෙයි, අපි පටන් ගමු මේ එල්ලුම් ගහ කියන්නට පෙර සාමාන්‍ය හිතට දැනෙන හොඳ ගීතයකින්. සුජාත, ඔබට වාරේ.
අපට පැහැදිලිවම පේනකොට ඇහෙනවනේ මේ අවුක්කන බුද්ධ ප්‍රතිමාව පිළිබඳවනි කියන්නේ. හැබැයි එවැනි බුදුගුණ ගීතයකුත් නෙමෙයි මේ ගීතයේ තියෙන්නේ. ඊට වඩා වෙනස් වූ දෙයක්, කලාකරුවෙකුගේ ඛේදවාචකය. දැන් බලන්න, මේ තරම් සිව් මැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුක්කන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා. දැන් බලන්න, රළු කළුගලක් බොහොම අපූරු විදිහට සිව් මැලි කරලා ගල් කටුවෙන් ගහලා මෙටියෙන් ගහලා බුදුගුණ ඒ කළුගලට ඇතුළ චෙල්ලා නිර්මාණය කළ මිනිහා මොනතරම් අපූරු ඇතිද? අවුකන බුදුහාමුදුරුවන්ට දැස් දුන්න මිනිහා මොනතරම් අපූරු ඇතිද? පිළිමෙට දැස් දුන්න කියන්නේ එක පැත්තකින් පිළිමෙවැඩ අවසන් කළා, අනිත් පැත්තෙන් බුදුන්ට පෙනීම ලබා දුන්නු මිනිහා මොනතරම් දැක්මක් මොනතරම් අසිරියක් ඇති මිනිසෙක් වෙනව ඇතිද? කලාකරුවා නැත්නම් මේ රජිව් නැත්නම් මේ ගීතයේ ඇතුළේ ඉන්න කතාව කියන කතකයා මේ කලාකරුවා සොයාගෙන අතීතයට යනවා. අතීතයට යනකොට ඔහුට මේ අවුකන පිළිමය නිර්මාණය කළ කලාකරුවා මුණගැහෙනවා අනුරාධපුරේම. අර කලාවැව ඉස්මත්තේ ඉලුක් හෙවණක ඉන්නවා. එතකොට ඔහු දකින්නේ කොහොමද? රිදුන් පිරි මදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහැ. එතකොට ඉලුක් හෙවනකට වෙලා මැටි පිළක පැදුරක් එලාගෙන මේ කලාකරුවා බලාගෙන ඉන්නවා මැරෙන ඉපදෙන රළ දිහැ. හැබැයි රිදුම් පිරි මදිමින්, එහෙනම් ගල් කටුවට මිටියට අතට ආපු රිදුන් නෙමෙයි මේ පිරිමදින්නේ. ඒ රිදුන් වලට වඩා බරපතල රිදුමක් මෙතන තියෙනවා. ඒ තමයි හිතේ රිදුම, හදවතේ රිදුම. අන්නේ හදවතේ රිදුම පිරිමදිමින් මැරෙන ඉපදෙන රළ දිහා බලනවා. කලා වෙවේ රළ රළපනාවේ වැදිලා මැරිලා විනාශ වෙලා යනකොට තව රළගෙඩියක් එනවා. ඒ රළගෙඩියක් බිඳිලා යනකොට රළපනාවේ තව රළගෙඩියක් කැපෙනවා. මේක තමයි පුතේ ජීවිතය, ඉපදෙනවා මැරෙනවා. ඒ වගේම රළපනාවේ වැටෙන වැදෙන රළගෙඩිය වගේ අපි තැන් තැන් වල හැපෙනවා, වදිනවා, රිදෙනවා, දුක් විඳිනවා. ඒක තමයි සසර ගමනේ හැටි, සසර ගමනේ ස්වභාවය. අන්නේ ස්වභාවය දිහා තමයි මේ කලාකරුවා බලාගෙන ඉන්නේ. රිදුම් පිරිමදිමින්, මොකද්ද මේ රිදුම? මැටි පිළක පැදුරක් එලා. එහෙනම් පැදුර මොකද්ද? සම්භෝගයේ සංකේතය. පොඩි උන්ට ඕක පැහැදිලි කරන්න ඕනේ මුතුවේ. මේ සම්භෝගයේ සංකේතය තමයි පැදුර. එහෙනම් පැදුරක වාඩි වෙලා බලා ඉන්නේ මොකද්ද? බලාපොරොත්තුවක් ඇතිව. දැන් ඊළඟට මේ කතකයා අහනවා, තනිකඩව ඉන්න මොහොතේ බලලා, ඉසුරු මුනියේ ඔබ හැදු පෙම්බරිය කොහේ දෙයි කියා මා ඇසූ කල හින හුණා ඔහු තවම තනිකඩයයි කියා. එහෙනම් කෝබේ පෙම්වතිය, කෝබේ බිරිඳ කියලා අහනවා, මේ තනියෙන් ඇයි මෙතන ඉන්නේ කියලා. එතකොට ඔහු කියනවා, හිනහුණා ඔහු තවම තනි කඩයයි කියා. ඔහු හිනහුණා විතරයි. වෙන මොකුත් කිව්වේ නැහැ. එහෙනම් කලාකරුවා උපකල්පනය කරනවා අවුකන පිළිමේ හදපු ශිල්පියා තමයි ඉසුරු මුණියේ පෙම්වියල හැදුවේ කියලා. ඉතිහාසය ඉගෙන ගන්න දරුවෝ වරදවා තේරුම් ගන්න එපා මේ කතාව. මේක කලාකරුවාගේ උපකල්පනය, ගීත රචකයාගේ උපකල්පනය. එතකොට පෙම්වතිය කොහෙද ඇහුවම හිනහෙනවා. එහෙනම් අවුකන පිළිමේ වැඩ ඉවර කළේ එනකොට මේ කලාකරුවගේ පෙම්වතිය පෑල දොරින් පැනලා ගිහින් ආදරය පෑල දොරින් ගිහිල්ලා ඔහුව තනි කළා. අන්නේ රිදුම තමයි හිතේ රිදුම. ඒ රිදුම තමයි පිරිමදින්නේ. ඒ රිදුම තමයි පිරිමදමින් මැරෙන ඉපදෙන රළදිහය බලන්නේ. අනේ ලෝකෙ හැටි මෙහෙම නේද කියලා. අන්නේ ලෝකෙ හැටි බලන්නේ. බලන්න බුදුදහමේ ගැඹුරු යති දේශනාවකුත් තියෙනවා, කලාකරුවෙගේ ඛේද වාචකයකුත් තියෙනවා. අපේ මේ කොල්ලන්ට හොඳ ආදර්ශයකුත් දෙනවා. දැන් බලන්න පෙම්මතිය හැරදාලා ගියොත් මොකද කරන්නේ අපි? අර කිරියල්ල මහවිද්‍යාලේ ජයතිලක පෙම්මතිය බහදුන්නේ නැහැ. අර විද්‍යා ගාරයේ කොරිඩෝවේදී උදේ පාන්දර පිහියෙන් ඇනලා ජයතිලක මේ පෙම්මතිය මරලා දානවා. ඒ මොකද විඳගන්න බැරි වුණා මේ වියෝව, දරාගන්න බැරි වුණා වියෝව. අන්න පෙම්මතිය හැරදාල යනවා කලාකරුවව. හැබැයි ඌ හිනහුණා මම තවම තනිකඩයයි කියා පෙම්මතියට පිහියෙන් යන්නේ නැහැ. එනම් මේ ගී රසවිඳින දරුවන්ට මේ වගේ වියෝවන් දරාගන්න මේ ගීත වලින් උගන්වනවා.
සිංහයන්ගේ ලයානුති කටහඬට පණ දුන්නේ තනුවකින් රෝහණ වීරසිංහයි. ඔහුගේ ගේයපද ඒ මාලාවකට තවත් අර්ථකථනයක් දුන්නේ ලාල් වේරගොඩයි. මේ තනි වෙන තැනක් තවත් තියෙනවා මේ වගේ. අපි අපේ අද වැඩසටහනේ පරමාර්ථයට යන්නයි ලෑස්ති වෙන්නේ. තනි වෙන තැන් කොයිතරම් දරුවෝ හිටියත්, අපි පවුල් සමග හිටියත්, ඒක තනි වෙන තැනක් තියෙනවා. ඒ තමයි වැලිකඩ හා බෝගම්බර සිරමැදිරි. අපි යමු එතෙන්ට ටිකක්. එතනදි තමයි අපි අර කිව්ව එල්ලුම් ගහ කියන තැන හමු වෙන්නේ. අපි වැඩිදුරටත් කතා කරන්න පෙර අපි සමන් දෙමු දැන් වැලිකඩ හිරගෙදර හිට ඉඳන ඒ හිරගෙදර තත්ත්වය කියන්න එහි සිටින ප්‍රධාන ජේලර්වරයෙක් සහ ඉස්සරකරුවෙක් අතර මේ හැඳින්වීමක් සහ කතාවක්.
කින්නේ අපේ ලොකු මහත්තයා, පැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් ගජනායක මහත්තයා. අපි එල්ලුම්ගහ ගැන කතා කරන්නටයි මේ සූදානම. ගජනායක මහත්තයා, අපි එල්ලුම්ගහේ ඉතිහාසය ටිකක් මතක් කරමු.
අපි දැන් ඉන්නේ එල්ලුම්ගහේ, එල්ලුම්ගහ පිහිටවල පිහිටලා තියෙන ස්ථානේ සීත්‍රි ගොඩනැගිල්ලේ, ඒ කියන්නේ චපල්ලංශේ සීත්‍රි ගොඩනැගිල්ලේ පිටුපස, එල්ලුම්ගහේ පිටුපස ස්ථානේ තමයි අපි ඉන්නේ. එතකොට මේක 1844 බන්ධනාගාව වැලිකඩ බන්ධනාගාව ස්ථාපිත වෙනවත් සමගම එල්ලුම්ගහ ආරම්භ වුණා. ඒ අනුව එල්ලුම්ගහ දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වෙලා ඉන්පසු 1976 තමයි අවසාන වතාවට මෙම ස්ථානයේ චන්ද්‍රදාසනෝත් හොඳපපුවා කියන පුද්ගලයා අවසාන වතාවට එල්ලලා තියෙන්නේ. එදා සිට මේ දක්වා එල්ලුම්ගහ ක්‍රියාත්මක නොවෙනවා. නමුත් මේක ක්‍රියාත්මක තත්ත්වයේ දැනට තියෙනවා.
අපි අහලා තියෙනවා දැන් එල්ලා මරන්නට නියම කරපු කෙනෙක්ගේ අදාළ දිනය ලඟ වුණාට පස්සේ ඔහුට විශේෂ වරප්‍රසාද ලැබෙනවා කියලා. උදාහරණයක් විදිහට තමන් ආස ප්‍රිය කරන දෙයක් ඉල්ලන්නට ඔහුට විශේෂ වරප්‍රසාදයක් ලැබෙනවා කියලා. මේ කතාවත් පොඩ්ඩක් මතක් කරමුකෝ.
අපේ දෙපාර්තමේන්තු නීති නියෝග 90 එල්ලුම්ගහට නියම වෙච්ච පුද්ගලයෙක්ට තමන්ට අවශ්‍ය, ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් වශයෙන් නින්දයන් නැත්තම් එයාට නිදිපැති ගන්න පුළුවන්. ඒ වගේ දැන් අපිට හිතනවා නම් ඒක නිශ්චිත ප්‍රමාණයක්, අවශ්‍ය ප්‍රමාණයක්. ඒ කියන්නේ මේක විශාල වශයෙන් දෙන්නේ නැහැ. නමුත් නිශ්චිත ප්‍රමාණයක් ඒ පුද්ගලයාට දෙනවා. අපි හිතමු ඒගොල්ලට ආප්පයක් කන්න කැමති, උදාහරණයක් වශයෙන් ආප්පයක් කන්න කැමති නම් ඒ වගේ ඒ පිටින් අපිට ඒක ලබා දෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රමයක් තමයි තියෙන්නේ.
අවසාන වශයෙන් මම අපේ ලොකු මහත්තයාගෙන් අහන ප්‍රශ්නේ, වැලිකඩ බන්ධනාගාරයේ එල්ලා මරන්නට නියම කරපු වැරදිකරුවන් කී දෙනෙක් විතර ඉන්නවද?
ආසන්න වශයෙන් 260ට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අපේ ගාව මීට ප්‍රථම හිටියා මීට වැඩි ප්‍රමාණයක්. ඒකෙන් යාපත් කල්පියාව ඒ අනුව සාලකලා බලලා මේ වෙනකොට 180 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ජීවිත සමාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ මේ දැනට 260කට ආසන්න ප්‍රමාණයක් තමයි මේ බන්ධනාගාවේ සිටින්නේ.
දැන් ඒ අපි සවන් දුන්නේ වැලිකඩ බන්ධනාගාරයේ තුල තිබෙන සිදුවීම් කීපයක්. ඒ ගා ළඟම මා ළඟ තිබෙනවා වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විදපු වැදගත්ම පුද්ගලෙක් රාවේ පත්‍රයට වාර්තාවක් ලියලා තිනවා මේ සිරදඬුවම් සහ එල්ලුම්ගස ගැන. ඔහුගේ විස්තරය අනුව එල්ලුම්ගහේ ක්‍රියාත්මක කිරීම නැවතුනේ 1978 දී. මේ 2018 එතකොට වර්ෂ 50කට සාමාන්‍ය නේද? 40ක්. අපි බලමු අපි අහම් ඔයා බොබලෙන් ඇහුවොත් මේ නැවතුණු දා ඉඳලා අපේ රටේ තිබෙන ඉතාම අමානුෂික පාපතර ක්‍රියාවන් වැඩි වුණාද අඩු වුණාද? එහෙමනම් ඔබ කැමතිද මේ පාපතර සහ අසාධාරණ ක්‍රියාවන් මැඩපත්වීමට එල්ලුම්ගහ ගේනවට? මේවායේ තර්ක විකල්ප තියෙන කීපයක්. ඔහු කියනවා, ඔහු තමයි මේ ලියුම්කරු ජයදේව උයන්ගොඩ. නැවතත් එල්ලුම්ගහේ නිර්රොමාන්තික කිරීම අගෝස්තු 5, 2018 රාවය. ඔහු කියන පිළිවෙලට දැන් අර සිරකරුවත් දැලේ ජේනරිත් කේපිලෝට 200 ගාණක් ඉන්නවා. නමුත් අලුගෝසුවේ නැහැ කියලා මේක ක්‍රියාත්මක කරන්න මේ එල්ලුම් පත්‍ර කැඳෙව්වා. ආරංචියක් තියෙනවා ඉල්ලුම් පත්‍ර සෑහෙන ගාණක් ආව කියලා. ඒ වගේම අනුරාධපුරෙන් මං හිතන්නේ 4-5 දෙනෙක් නොමිලේ ඒ තනතුරට එන්නම් කියලා කියලා තියෙනවා. මම දන්නේ මේ තාම ක්‍රියාත්මක කරන්න ඒක ආණ්ඩුවෙන් බලය ලැබුණද කියලා. මේ ඉල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම ගැන
නෑ, තවම නැහැ. කැබිනට් මණ්ඩලයට දාලා තියෙනවා. නමුත් ඒක ජනාධිපතිවරයා කැමති කියලා තියෙනවා. නමුත් තාම ඒක නීතිගත වෙලා නැහැ.
ලංකාවේ සිරගල් වල දැනට ක්‍රියාත්මක වන්නේ නැති එල්ලුම් ගහ ගැන කිට්ටු අවබෝධයක් ඇතිව දැනට ජීවතුන් අතර සිටින පිරිස 200කට පමණ වෙති අඩුවෙතැයි මට සිතේ. මට මතක හැටියට එල්ලුම් ගහ නැවතුනේ 1978 දී. ඊට පෙර එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ අලුගෝසු මහතුන් දැන් සේවයේ හෝ මේ ලෝකයේ හෝ නැතිවා වෙන්නට පුළුවනි. ඒ සමගම හිරගල් වල එල්ලාමැරීමේ රාජකාරිය බහරව සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ හිරකරුවන් බොහෝ දෙනෙකුද දැනට ජීවතුන් අතර නැතුව ඇති. ඉතුරු ඇත්තේ වැලිකඩ බෝගම්බර සේවය කළ තරුණ නිලධාරීන් සහ දඬුවම් විදි තරුණ සිරකරුවන්ය. ඔවුන්ගේ සංඛ්‍යාවද 200කට සීමා වනු ඇතැයි මට සිතෙනවා. එසේ මේ සිරකරු 1971 සිට 1975 දක්වා ජාවිපේ දේශපාලන සිරකරුවෙක් ලෙස රාවේ උපදේශක හා කර්තෘය ඇතුළු බොහෝ දෙනෙකු වැලිකඩ එච් වාට්ටුවේ සිටි බව පැහැදිලි කරලා තියෙනවා. එසේ සිටියේදී සිරකරුවන් මෙන්ම නිලධාරීන් ඇතුළු බොහෝ දෙනා අතර මහත් උනන්දුවක් දැක්වූ මාතෘකාවක් වුණා. ඒ මං කෙටියෙන් කිව්වොත් මේ මාතෘකාව මේ ඒ දවස්වල තිබුණු අධිකරණ ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් එංගලන්තේ සුප්‍රීම් කෝට් ප්‍රිවි කවුන්සිල් එකට අභියාචනයක් කරන්න පුළුවන් මෙහි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්නු තීන්දුවක් ගැන. ඒක අහෝසි කරන්නේ නේද මහින්ද?
ඔව්, ඇත්තටම ඒක මේ 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 ෆිසික්ස් ඩයස් බණ්ඩාරනායක මාතාම නෙමෙයි. 72 අලුත් ව්‍යවස්ථාව අනුව අපි එංගලන්තයේ තිබිති තමග තිබිති ඔක්කොම සම්බන්ධකම් අවසන් කළා. ඒ වෙනුවට අපේම අධිකරණ අපි ස්ථාපිත කළා.
ඒ කියන්නේ අපි ස්වාධීන වුණා කියන එකේ එක පැත්තක්. මේ මේ මේකෙන් මුලින්ම පහර දුන්නේ මේ ලියුම්කරු කියන්නේ ඇල්ෆ්‍රඩ් සොයිසා. කලත්තෑවේ මිනිමරුමේ සහ දෙදෙනෙක් ඇල්ෆ්‍රඩ් සොයිසා සහ තව දෙදෙනෙක් මරණ දඬුවම් නියමලා තිබුණා. ඒකෙන තොරතුරු මුකුත් අපිට හිතා ගන්න පුළුවන්ද? දැනට තිබෙනවද? මන් දන්නේ නැහැ.
එහෙම ඒක
කරු වැඩි කියලා
නැහැ. කලත්තාවේ මේ මිනිමරුම ඒ නඩුව ඉතාමත්ම ප්‍රසිද්ධ නඩුවක්. ඉතින් ඒ ගැන තමයි කියන්නේ. ඉතින් ඒ මිනිමරුමක් වෙලා ඉතාමත්ම දරුණුවන්ද මිනිමරුමක් වෙලා ඒකට වැරදිකාරය වුණා ඒ ඇල්ෆ්‍රඩ් සොයිසා මහතා.
දැන් ඒ වගේ මිනිමරුම කීයක් වෙනවද මේ කාලේ? නමුත් ඒවට ඉදින් මේ මරණ දඬුවමක් නැහැ. බලන්න මේ ලියුම්කරු කියන තවත් අතර. මේ අතර මරණ දඬුවම ලබා පසුව ජීවිතාන්තය දක්වා සිරදරුවම් ලැබීමට ලිහිල් දඬුවම් ලැබූ සිරකරුවන් දෙදෙනෙකු සමග දීර්ඝ සාකච්ඡාවල යෙදීමට මට ද අවස්ථාව ලැබුණා. එක් අයෙකු හිනිදුම පළාතේ හොරෙන් ලීරු ගොවියකි. සිංහරාජ කැලෑවේ ලීරීමට ගොස් සිටියේදී ඔහුගේ ගෙදර තනි වූ භාර්යාව සමග මිත්‍ර වූ තම බාල සහෝදරයා මැරීම ඔහුට තිබුණු චෝදනාවයි. මෙවන් චෝදනා කොච්චර තියෙනවද දැනට? ඔහුගේ ජීවිත කතාව පසුබිම් කරගෙන මම ඒ කාලේ කෙටි කතාවක් දෙලිවිමි. ඒ කියවූ වික්ටර් අයිවන් මහතා මම හොඳ සාහිත්‍යකරුවෙක්යි අනාවකයක් කියලා තිබුණේ. නමුත් ඒ කිසි දෙයක් කරගන්න මට ඉලාවක් ලැබුණේ නැහැ. මේ අතර ෆීලික්ස් ඩෑස්ගේ අලුත් නීති යටතේ තම රාජකාරී රාජාධිකරණ අපැල අවලංගු වන බවත් ඒ නිසාම එල්ලුම් ගහ නැගීම නියමිත බවත් ඇල්ෆ්‍රඩ් සොයිසා ඔහු මා සමග කීවේය. ඒ සමග ඒ සඳහා සූදානම් වෙමින්ද සිටියේය. ඊළඟට කියනවා මේ ලියුම්කරු බිලි පූජා ගැන. මම මේ ලියුම්ක කියවද්දී මටත් තුෂ්ණිම් භූත වුණා. හිරගෙදර කොහොමද මේ බිලි පූජා තියන්නේ කියලා. අපි බිලි පූජාවට එන්නට පෙර අපි තවත් මේ ගීතයකට අපි සවන් දීලා සිටිමු. මේ ගීතය ආරම්භ වෙන්නේ අපි ඉතාම ලයාන්විත කටහඬක් තියෙන අපි අතරේ දැනන්නේ නැහැ. මං හිතන්නේ
විජේ කුමාර්
තුංගයන්ගේ යසු ජාත. මරිම් සියසන් දුටු නිලධාරීන් හා සිරකරුවන් කීප දෙනෙකු සමග කිව් විස්තරත් පිළිබඳව අවුරුදු 35කට වඩා පැරණි මගේ මතකේ ඒ කියන්නේ මේ ලියුම් කරුගේ මතකයේ පදනම් කරගෙන මා දැන් ගොඩනගන්නට යන්නේ සිරකරුවන් එල්ලා මරිමේ ප්‍රසිද්ධ මෙන්ම රහස් යාතු කාර්මික බිලි පූජාව ගැනයි මේ යාතු කාර්මික බිලි පූජා විශේෂත්වයක් තිබේ නම් එනම් එක් මොහොතක මුළු රාජ්‍යම ඒ ජනාධිපති අධිකරණ ඇමති පොලිස් දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය පිස්කල් දෙපාර්තමේන්තුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පල්ලිය ආගම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ එහි සමස්ත ශක්තියම එකතු වී තනි පුද්ගලයෙකුගේ ශරීරය මතට පතිත වී එය උත්සවශ්‍රීයෙන් කුඩුපට්ටම් කර දැමීමයි එනම් ක්‍රමීය කිරීමයි එහෙත් ඒකොලී රහස්‍ය රාජ්‍ය සම්දර්ශනයකි මේ තමයි යාතු කාර්මික බිලි පූජා මේ විස්තර කර ප්‍රචාරය කරන්නේ මගේ මතකයේ ඇති තොරතුරු වලට අනුව මෙම මිනිස් බිලි පූජාව ඇත්තේ විස්තෘත සහ මනා ලෙස සංධානය කරන ලද යාතු කාර්මික ක්‍රියාදාමයකි එය සිරගෙදර තුල ආරම්භ වන්නේ ජනාධිපතිතුමා විසින් තම රාජ්‍ය බලයෙන් මහිමය ක්‍රියාත්මක කිරීමේ සංකේතයක් ලෙස තමන්ට ජීවිත දාණය ලබා දෙන ලෙස සිරකරුවා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීමෙනි. ඉන්පසු එම නියෝගය අධිකරණ අමාත්‍යාංශයට යැවි. අධිකරණ අමාත්‍යාංශයේ පිස්කල් නිලධාරු මාර්ගයෙන් එම නියෝගය බන්ධනාගාර කොමසවරයාට ලබා දෙයි. ඊට පසු අධිකරණ අමාත්‍යාංශ පිස්කල් දෙපාර්තමේන්තුව සමග එකතු වී සිරකරුවා එල්ලා මරණ දිනය තීරණය කරනු ලැබේ. ඉන්පසු මරණ දඬුවම් හිමි සිරකරුවන් වෙතට බන්ධනාගාර කොමසාරිස් අධිකාරී වෙනත් උසස් නිලධාරීන් සමග තම නිලගමනේ යෙදෙන්නේ පිස්කල් දෙපාර්තමේන්තුවේ නිලධාරියයි. ඔහු සුදු ටසෝ කලසමක්ද සුදු ටසෝ කෝට් එකක්ද සුදු කමිසයක්ද කළු ටයි පටියක්ද පැළඳ සිටි පිස්කල් මුලාදෑනියාගේ කාර්යවන්නේ රජගෙදරින් පැමිණි ආඥාව අර්ධ අඳුරෙන් යුතු කාමරයේ සිටින සිරදරු සිරකරුවාට මහත් ගාම්භීර ලෙස කියවා පහදා දීමයි. එම ආඥාවේ ඇති සාමාන්‍ය පණිවිඩය නම් තවත් සතියකින් ඔබ මෙන්න මේ දවසේ 8:05ට අන්න අතන ඇති යුෂ්මතා ජීවිතේ නිරුද්ධ වනතෙක් එල්ලා මැරීමට තැබීම නියෝගය ලැබී ඇති බවයි. ඒ කියන්නේ අර රජගෙදරින් ආපු පිස්කල් නිලධාරියා. මේක තමයි මොහුගේ යාති කාර්මික බිලි පූජාව. දැන් මහින්ද මට මෙතනදි ප්‍රශ්නයක් තියෙනවා. මේ මිනිස්සුන් එල්ලුම් ගහයි මරණවා කියන්නේ ඒ මරණයට පෙර මැරි මැරි සිටිනවා. ඔව් දෙවන දෙයක් කරද්දි නිකම්ම මැරෙනවා.
ඔව්.
දැන් එවන් දෙයක් ලැබිලත් මේ 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 ලියුම් කරු ජයදේව උයන්ගොඩ සහ මේකේ කියන වික්ටර් අයිවන් රයිට් ඒගොලු මේ ඒවලින් බේරුණා ජීවීපී ඒට අසුණු කීප දෙනෙක්ම ඔවුන්ගේ වැරදි වලින් බේරුණා සමාව දුන්නා. ඇත්තට ඔවුන් අද ඒ වැරදි වලින් මිදිරද මයින්ද?
ඔවුනේ 78 ජනාධිපති පදවියට පත් වුණු දියත් දවදන මහතාගේ කාලේ එයා ඒ වැරදි කරුවන් වූ සියලු දෙනාටම දෙවිපී මේ ඒ කැරල්ලට සියලු දෙනාටම නිදහස දුන්නා විදිවිර මහතා සමග. ඉතින් මම මේ ඔබ කියනකොට මම අහගෙන හිටියේ ඇත්තටම ජයදේව උයන්ගොඩ සහ
මේ
ලියුම්කරු සහ වික්ටර් අයිවන් ප්‍රචාරක රාවේ පත්‍රික කතෘ දෙදෙනාම වැලිකඩ අනික් අයගේ මේ කතන්ද කියනා වගේම ඒගොල්ලොත් කාලයක් තිබුණා ඔය තැනට පත් වෙලා. ඒ මොකද ඒ දෙදෙනාට විතරක් නෙමෙයි මේ කැරලට අසුණු
කීපදෙනෙකුට තිබුණා.
කීපදෙනෙකුට විතරක් නෙමෙයි ඇත්තටම 10,000කට පමණ චෝදනාව තිබුණා. චෝදනාවෙන් වැරදි කර වුණා නම් එහෙම ඇත්තටම එල්ලා මරන්නට සුසු මේ දඬුවමක්. මොකද ඒ දවස්වල තිබුණේ මේ ඔක උනේ 71 අපි මේ අපේ මේ ජනරජයක් වෙලා නැහැ. අපි මේ නීතියන්
රජිනටත්
අපි චෝදනාව තිබුණේ මහරජිනේගේ රජය පෙරලා දෙවිපට
තත්කිරීම
කිරීම. ඒක මරණ දනුව ලැබිය යුතු වරදක්. ඉතින් මේ දෙදෙනාම සහ අනිත් 10,000ක් පමණ අනිත් අනුගාමිකයන් ඔය තත්ත්වයට පත් වෙලා තිබුණා. නමුත් එල්ලුම් ගහට යවන්නේ නැතුව එයාගේ ජීවිතය බේරපු නිසා අද බලන්න අද වියන්ගොඩ ජයදේව උයන්ගොඩ මහතා මහාචාර්යවරේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරේ විට්ටයිවන් මහතා රාවය ඒක ලංකාවේ මචන සෑහෙන්න පිළිගැනීමක් තියෙන මාධ්‍යයක
දේශපාලන
විචාරකයෙක් තමත් බලගතු මේ තත්ත්වයන් තියෙන්නේ. ඉතින් ඒ අය වර්ණ දැන්නුමට ලක් කළා. දැන්ට අවුරුදු 40කටම 45කට ඉස්සෙල්ලා මේ දිවිතක්ෂයට පත් කළා නම් එහෙම එවැනි දෙදිනේ කද ලංකාවේ නැහැ. ඉතින් මේ AI විශ්ව දේවල්. ඉතින් ඇත්තටම ඔක තර්ක කරන්න පුළුවන් AI නිසා, AI නායකත්වය නිසා 15,000ක් තරුණයන් ජීවිතේ නැතුණා කියලා. ඒ කෙසේ වෙතත් ඉතුරු වෙච්ච අය බේර ගන්න ඒ 15,000 නිසා තවත් 1,000ක් විතර මරනවද? එහෙම නැත්නම් අපිට පුළුවන්ද ඒගොල්ලන්ව යහමකට ගන්න?
ඒ නිසාම වෙන්නති 1978 දී මේ මර දඬුවම කියන එක මේ නැති කරේ නැතිවේ. වටිනා මිනිස් ජීවිත නැති වෙනවා. ඒක ඉදිරියට ප්‍රයෝජනෙත් ගන්න පුළුවන්.
ඇත්තටම ඒ නිසා තමයි. නමුත් දේශපාලන හේතුත් ඔකට බලපානවා. නමුත් මට කියන්න තියෙන්නේ මට මගේ අදහස මම කිව්වේ මේ ඇත්ත කියන එකට මේ පැති තියෙනවා, පැතිකඩවල කීපයක් තියෙනවා. මේ මම බලන පැතිකඩ හැටියට අපි මරණ දනුවමට ලක් වෙච්ච අපි හිතමු මිනිමරුව කියලා. අපි දැන් ඔය බොහොම ලස්සනට අපි විග්‍රහ කරනවානේ මිනිමරුව ගැන කොහොමද මේ පෝරකේට යන්නේ කියන එක. ඒ මිනිමරුවට පෝරකේට යන්න නැතුව නවත්තගෙන අපිට පුළුවන් නම් අවුරුදු 5කින් 10කින් 15කින් 20කින් 30කින්වත් ඒ මනුස්සයා ආපහු ජීවිතය අරගෙන සමාජයට ගන්න මම හිතනවා ඒක තමයි වැදගත් දෙය කියලා.
ඔව් මහින්ද, මට උතනදි මේ තර්ක කරන්න වෙනවා
එක. ඔව් හොඳයි.
මොකද්ද මේ දැන් මේ මරණ දඬුවම් ගේන්න හේතුනේ මේ 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 ඩ්‍රග්ස්.
ඔව්.
ඒ ප්‍රශ්නේ හින්දා
නේද? ප්‍රශ්නේ. ඔව්.
ඩ්‍රක්සල්ට අවුණු මේ මද්‍රව්‍ය මද්‍රව්‍යට අවුණු විශාල ව්‍යාපාරිකයන් ඒවා මෙහෙවන පුද්ගලයන් හිරගෙදර ගිහිල්ලා ඒක ඇතුළේ ඉඳගෙනත් මේවා දැන් කරන්න පටන් ගත්තනි. එතකොට එතකොට ඒව නවත්තන්න හින්දා නේද මේ ගෙනාවේ සහ ඒක එක එක පැත්ත. අනිත් එක දැන් මේ මෙතන කියලා තියෙනම එකලු තුන අර එක ගොවියෙකු ලීරණ මිනිසෙකු මැරුවලු එයාගේ භාර්යාව සමග අනිය සම්බන්ධ ඇතුනේ අර මල්ලිව. ඒ වගේ දේවල් කොච්චර වෙනවද දැන්? දැන් ඒ නිසාම නේද ওই මරණ දැනුම මෙතෙන්ට ආවේ. දැන් ඔය මද්‍රව්‍ය ව්‍යාපාරිකෙන්ට තාම එහෙම තර්ජනයක් නැහනේ. ඒ ඔය වැලිකඩ සහ බෝගම්බර ඉන්න අයගින් වඩාම සූපහසු ජීවිතයක් ගත කරනවා කියන එකයි අපිට ආරංචිය. ඒක දන්නේ නැහැ මම. සාමාන්‍ය මාධ්‍ය වලින් දෙන
ආරංචිය. ඔව්. නමුත් ඇත්ත තමයි ඔය කතාව තමයි කියවෙන්නේ. නමුත් නැවතත් මේ එක ප්‍රශ්නයකට අපි බලන පැති. නමුත් ඔය දැන් අපි දැන් කියනවා මේ මද්ද්‍රව්‍ය වැඩි වෙනවා, මේ රටේ පහුගිය දවස්වල මද්ද්‍රව්‍ය මේ ව්‍යාපාරික ගොඩක් ඇති වෙලා තියෙනවා, ඒ වෙන් ළමෙන් ඒකට බිලි වෙනවා. ඒක නිසා අපි මරණනෝ ක්‍රියාත්මක කරනකොට අපි දැන් ඉන්න ඇතුලේ ඉන්න මද්ද්‍රව්‍ය වලට අහු වෙලා ඉන්නේ නැහැ, ඒක තමයි මරන්නේ. ඒකෙන් පළවෙනියට මේ ලැයිස්තුවේ පළවෙනියට ඉන්නේ කාන්තාව. ඒ අය මද්ද්‍රව්‍ය මුදලාල්ලාද, එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය මුදලාල්ලාගේ
සහචරියෝද?
එතකොට සහචරයව මරලා දැම්මා තාම මුදලාලි දෙදද? ඒක යුක්තිසහගතද? සමහරට මුදලාලිගේ මුදලාලිකට උඩින් එන්නේ දේශපාලනක් දීපෙට පුනුවා. ඒගොල්ලන් සියලු දෙනාම ගෙදර. ඒගොල්ලන්ට ඕනේ මේගොල්ලන් මරලා දාලා වෙන්නේ පුළුවන්. මතකද ඒ සාක්කි ඉදිරියට එන්නේ නැහැ. ඉතින් එවැනි දේවල් ලංකාව වෙනවා නේද?
ඔව්.
ඉතින් අර මේකේ වෙනස තියෙන්නේ අපි දන්නවා දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා ඔය වගේම මේ මෙහෙවම ගිහිල්ලා වැලිකඩ සෙරගෙදර සිටි 25 දෙනෙක් එක රැයක් මරලා දැම්මා. එළුංගට ගියා වගේ තමයි නේද? නමුත් මේ දැන් කරන්න දැන් මේක නීත්‍ය ඇඩිටන එක. ඉතින් ඒකෙන් ඔය දෙකින්ම කරන්නේ එක නම් ඇත්තටම ඕකෙන් අපි බේරන්න හදන්නේ පොඩි මිනිහෙක් එළුංගහට යවලා ලොකු මිනිහෙක් බේරන්න හදන්නේ. අපි මේක එහෙමයි කියලා කියන්නේ නැහැ. නමුත් අපි ඒ පැත්ත බැලිය යුතු යෝග නිසා මද්ද්‍රව්‍ය යාරම නවතිනවද නැහැනේ. දැන් චීන ලෝකේ වැඩිම එළුංගහට නියම කරලා තියෙන්නේ චීන ජාතිකයෙන්. චීනදී 1000කට වැඩි සංඛ්‍යාවක් එල්ල මරලා තියෙනවා. ඊළඟට පකිස්තානය, ඊළඟට සෞදි අරේබියා, ඊළඟට ඉරාකය. ඔය රටවල නීතිය යහතින් ක්‍රියාත්මක වෙනවද? මද්ද්‍රව්‍ය මේ ජාවරම් වෙන්නේ නැද්ද? ඇත්තටම ඒවෙන් ඒ ජාවරම් නවතිලයි කියලා අපිට කාටවත් කියන්න බෑ. අහිංසක මිනිස්සු සමාජයට මේ ගානක් හොයාගන්නට තරමක් දුරට ගොඩක් මේ අනවශ්‍ය දේවල් වලට ගිහිල්ලා ඇති. නමුත් ඒකෙන් වෙනවද? අපි මේ මේවා ගැන අපි ඇත්තටම දන්නේ නැති දේවල්. නමුත් අපි මේ කතා කරන්නේ පැති ගඩවල් ගැන. ඒ නිසාම මේ හොම එකක් වුණා කියලා අපිට කියන්න බෑ.
කියන්න බෑ. ඔව් ඔව්. මම ඊළඟට ඔබට කියන්න ලෑස්තිනවා අන්තිම දින දෙක ගැන. මේ ලිපියේ තියෙන මේ ලියුම්කරු කියනවා යාතු කර්මයේ අන්තිම අඩිය පටන් ගන්නේ සිරකරුවා එල්ලා මැරීමට දින දෙක තුනකට පෙරය. ඉන් පළමු දිනේදී එල්ලා මැරීමේ රාජකාරිය නියමිත අලිගෝසු මහතා රාජකාරිය පටන් ගැනීමට පැමිණේ. අලිගෝසු මහතෙකු දැකීමෙන් වැලිගඩ රිරගෙදර අධිකාරී කාර්යාලයේදී මට වරක් අවස්ථාව ලැබිණි. මේ කියන්නේ මේ එළියුම්කරු. ඒ දර්ශනයේ මගේ සිතේ තවමත් නොමැකී විචිත්‍රව තිබේ. ඔහු හැඳ සිටියේ කොළපාට කොටු කොටු සර්මකි. ඔහු අධික කමසේ අත් උඩට නවා තිබුණි. කළු සම් සෙරප්පු දෙකක්ද පැන් සිටි ඔහු රළු ඝනකම් කළු මහත උඩු රැවුලක් තිබිනි. කසිප්පු හෝ ගලරක් හෝ පාරණය කිරීම ඔහුගේ ඇස් රතු වී තිබුණි. ඔහුට නම් ඇත්තටම තිබුණි අලුගෝසු පෙනුමකි. හැම අලුගෝසු මහතිකම රාජකාරියට එන්නේ හොඳට වෙරිවි බව සිරගෙදර නිලධාරියු මේ ගැන විමසූ විට මට කීහ. අලුගෝසු රැකියා වනාහි හොඳ සිහියෙන් කළ හැක්කක් නොවන බව එම තනතුරු ඉල්ලා ආයුධපත් යවා ඇති අයත් ඒ ගැන වර්ණා කරමින් වාර්තා ලියන පුවත් කලාව ඉදිනුත් දන්නේ නැති බව පෙනී. අලුගෝසුවාගේ රාජකාරියේ පළමුන කාර්ය නම් එල්ලුම්ගසේ මනාව ක්‍රියාත්මක කරන බව ටෙස් කිරීමයි. පරීක්ෂා කරලා බැලීමයි. ඒ සඳහා ඔහුව පළමුව කරන්නේ බිම් තරාජයකින් සිරකරුවාගේ බර මැන එහි බරට සමාන වැලිගෝනියක් සකස් කර ගැනීමයි. කමය මෙන්ම එල්ලුම් ගහී සිරකරුවා පය තියෙන ලෑල්ල යන දෙකම මේ බරට ඔරතු දෙනවා දැයි මෙහිදී පරීක්ෂා කෙරේ. සිරකරුවා එල්ලී සිටියදීම කඹේ කඩා වැටුණු අවස්ථා අතීතයේ තිබුණු යනු සිරගතර ඇති එකී සම්ප්‍රවාදයකි. ඒ නිසා කඹේ ශක්තිය ගැන සැකයක් තිබේ නම් ඒ සඳහා අලුත් කඹයක් ආදේශ කෙරේ. එල්ලුම් ගහේ ට්‍රැප් ඩෝ එකේ ඇති සරණේරුල නිසිස ක්‍රියාත්මක වීම සහ සහතික කිරීම සඳහා ග්‍රීස් තෙල් ගෑමද කරනු ලැබේ. අලුගෝසුවට රාජකාරි ගොඩක් තියෙනවා.
අලුගෝසුවට ඇතරම එක පඩිය සෑහෙන වැඩි කියන්නේ ලොකු වැඩ කොටසක් ඇතරම තියෙනවා මේ ඔය කියන විදිහට.
ඒ දිනේදී මත්පන් හැර ඕනෑම බීමක් කෑමක් සිරකරුවාට ඉල්ලා ගත හැකි. සමහරට සිගරට් කිල්ලු විට දේවා ලැබේ. ඉතා හිතවත් මානුෂික ගති සම්බන්ධනාකල් නිලධාරීකු රාජ්‍යසේ සිටිනම් මත්පන් ස්වල්පයක්ද හොරෙන් ලබා ගත හැකි. මා අසා ඇති පරිදි බොහෝ සිරකරුවේ අන්තිම රාත්‍රිය නිදා නොගනිති. ඔහු එක්ක කුඩා සිරිමැදිරියේ සෙමින් සක්මන් කරදි. නැතිනම් රාජකාරී සිටි නිලධාරීන් තම ජීවිත කතාව කියති. අන්තිම දිනේදී එල්ලා මරණ දිනේ එල්ලීම සිදුවන්නේ උදේ 8:05. ඒ සම්ප්‍රදායක් පකිස්තානයේ හිටපු ඇමති අලි සුල්ෆිකාර් අලි බූතු එල්ලන් ලැබියද උදේ 8:05 යනු මගේ මතකයි. දැනීමට සුවඳ අම්මි අම්මා ඉතා මිහිරි වචනයක් කොච්චර කුරිරු අපරාධකාරීකු වුණත් අන්තිමේදී අම්මා කියන වචනින් ඔහුගේ හුස්ම මෙරවෙන් තුරන් කරගන්න තරම් ඔහු සියුමැලි වෙලා අපි ගීතය පටන් ගත්තේ සියුමැලි වෙලා අපේ මරණ දඬුවමට එන දෑබර අසන්නේ මෙච්චර කතා කරපු අපි ඔබ කැමතිද මේ මරණ දඬුවම ගේනවට නැවතත් එහෙම නැත්නම් මේ සිරගෙදර රාජකාරී හරියට වෙනවා නම් මේ මරණ දඬුවම ඕනේ නැහැ කියලා තර්කයකුත් තියෙනවා සමහරක් අයගේ සිරගෙදර රාජකාරී කරන විශේෂ නිලධාරීන් විසින් වෙන අමන නොපනත්කම් නිසා මේ ඉතාම දරුණු අපරාධ මේ මත්ද්‍රව්‍ය අපරාධ සිද්ධ වෙමින් පවතිනවා මේ ඒ නිසා අපිට මේ තරම් මීට වැඩිය කියා ගන්න තැනක් නැහැ අපි හිතනවා අද මීට වැඩිය ඔබට එල්ලුම් ගහගෙන කියන්න තරම් අපිට වෙලාවක් මදි කියලා ඒ නිසා සුජාතා මහින්ද අපි මේ වැඩසටහන අවසන් කරන්න දැන් වෙලාවක් තියෙනවා
දැන් මම දන්නේ
අපි මේ ගීතය යන්න ඉඩ දීලා පොඩ්ඩක් අපි ඔබගෙන් සමගන්නවා අද මේ නිෂ්පාදනය කරේ මහින්ද අත්තනායක නිෂ්පාදන සහාය සුජාතා අත්තනායක ඔබට කතා කළ මා රුවන් ප්‍රාන්ද ඔබ සැමට සුබ රාත්‍රියක් අපි නැවත හමු වෙමු